गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, पानातिपाता वीरमणी सिक्खापदं समादियामि, अदिन्नादान वीरमणी सिक्खापदं समादियामि, कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि, मुसावादा वीरमणी सिक्खापदं समादियामि, सुरामेरय मज्जपमादठान वीरमणी सिक्खापदं समादियामि, समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं, धम्मस्सवनकालो अयं भदन्ता, धम्मस्सवनकालो अयं भदन्ता, धम्मस्सवनकालो अयं भदन्ता, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य, एथ तुम हि काला मा अनुसवेन माइति किराय, मा परंपराय मा पितक संपदानेन, मा तख हेतु मा नय हेतु, मा आकार परिवितक्खेन, मा दिथि निज्जान खंतिया, मा भव्य रूपताय मा सुगरूति, यदा तुम्हे काला मा अत्तनावचानीयाथ, इमे ब्रह्मा कुशला, इमे ब्रह्मा कुशलाति। पिन्नात्नी नालंद विद्यालय कनिष्ठ आदि शिष्य संघ में महिमे पैतृन में धर्म देशनावेदी विपिन्नतुन सैम्र दिनाटम बुद्रजानन वहांसे की धम्म पदयात मातृका कल्ला විසේකරන් ලැබුණ අනුශාසනාව පිළිබඳව අපි පළමුවෙන්ම සතුට ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ මාතෘකාව යොදාගත්තා. මා හිතනවා බොහෝ බෞද්ධයන් මේ මාතෘකාවෙන් කියවෙන කරුණ පිළිබඳව අහලා ඇති කියලා. මේ සූත්‍ර පාඨය අන්විතර නිකායේ එන කාලානු සූත්‍රයෙහි කොටසක්. බුදුරජාණන් වහන්සේ කාලාම වැසියන් නමතා කාලාම වැසියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ සූත්‍ර පාඨය දේශනා කළේ. මේ ලෝකයේ නොයෙක් නොයෙක් දර්ශන තියෙන ඇත්තෝ ඉන්නවා. හැමදාම ඒ ඇත්තන් තම තමන්ගේ දර්ශන ලෝකයට ප්‍රකාශ කරනවා. මහා ජනතාව කොටසක්, දාර්ශනිකයෝ තව කොටසක්, ඥානවන්තයන් හැමදාම වීර්තයි. එක පැත්තකට එල්බගෙන ඉන්නේ නැහැ. දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඉන්නේ නැහැ. එහෙම දෘෂ්ටි ග්‍රහණය කරගෙන හිටියනම් බුදුරජාණන් වහන්සේට බුදුදහමක් පතුරවන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා නොයෙක් දර්ශන තිබුණා. සාමාන්‍ය ඥානවන්ත ජනතාව විවෘත බැවින් සත්‍ය කුමක්ද කියලා සොයාගෙන යනවා. සත්‍ය තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පහසු වුණා ධර්මයේ දේශනා කරන්නට. අපි තේරුම් ගත යුතු දෙයක්. ඒ අවස්ථාවේදී කාලාම වැසියෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ අහපු ප්‍රශ්නය, ස්වාමීනි මේ ප්‍රදේශයට දැන් කලකට පෙර උභාන්සේ වගේම තවත් ආගම් ශාස්ත්‍රවරු ආවා. ඒ ඇවිල්ලා ඕනෝන්ගේ ලබ්ධීන් ප්‍රකාශ කරා, ඕනෝන්ගේ දර්ශන දේශනා කළා. එකම දේශනා කළා බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේට මේ කර ඇත්තන් කියනවා. දැන් මේ දේශනා කළ ධර්ම තියෙනවා, ඒ හැම දිනාම මේ ධර්මයන් දේශනා කරනකොට ඒගොල්ලෝ කිව්වේ මේ මම කියන දේ විතරයි හරි, අනිත් අය කියන දේවල් ඔක්කොම වැරදි කියලා. ස්වාමීන් වහන්සේ හැම දිනාමත් කියනවා ඒ ඇත්ත කියන දේ හරි කියලා. අපි කොහොමද තීරණය කරන්නේ කවුරු කියන දේ හරිද කවුරු කියන දේ වැරදිද කියලා? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ මමයි බුද්ධ කියලා කියන්නේ මම කියන දේ හරි කියලා. බුදුරජාණන් වහන්සේ තීරණේ ඒ ඇත්තන්ටම බාර දුන්නා. බාර දීලා කිව්වා ඔබලා තීරණය කරන තීරණයන්ට එළඹෙන අවස්ථා 10ක් මම ප්‍රකාශ කරන්නම්. මේ අවස්ථා 10ෙන්ම නිගමනය ලැබෙන්නට එපා හරි කියා හෝ වැරදි කියා හෝ. මා අනුස්සවේන කණින් කණේන ආරංචි මාත්‍රයෙන් පිළිගන්නට එපා, නිගමනය කරන්නට එපා. මා ඉතිකිරාය සිදුවෙච්ච ආකාරයන් කෙනා මෙහිමයිලු මෙහිමයිලු ඉන්නේ කියලා ඒත් නිගමනය කරන්නට එපා. මා පරම්පරාය අර්ථල මුත්තල චිත්තල කිරිකිත්තලගේ කාලේ ඉඳන් කරගෙන එන දේවල් තියෙනවා, චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා, පිළිගත් දේවල් තියෙනවා. එහෙනම් අද ඒ ආකාරයෙන්ම නිගමනය කර බැස ගන්න අවශ්‍යතාවය එපා කියනවා. මා පිටක සම්පදානේන පරම්පරානුගත අවුරුදු ගණන් පැරණි පොත්පත් තියෙනවා. ඒ පොත්පත්වල එහෙම ආවා කිව්වත් ඒත් නිගමනය කරන්න එපා. මා තක්ක හේතු ඔයත්තන්ගේ තර්කවලට හරියන්න පුළුවන්. ඒ තර්කය හැම වෙලාවෙම සත්‍ය ප්‍රකාශ කරන්නේ නෑ, ඒකින්ද තර්කානුකූලයි කියලා බාර ගන්නටත් එපා. එහෙම නිගමනය කරන්නත් එපා. මා ණය හේතු නෙයික් නෙයික් ක්‍රම තියෙනවා, විදි තියෙනවා. ඒ අනුව ක්‍රමානුකූලයි කියලා තීරණය කරන්නටත් එපා, න්‍යායානුකූලයි කියලා තීරණය කරන්නටත් එපා. මා ආකාර පරිවිතක්කේන පරිවිතක්කේන නැවත නැවත විතර්ක කරනවා. මේ ආකාරයන්ගෙන් සුන්දරයි කියලා ඒත් නිගමනය කරන්න එපා. මා දිට්ඨි විඥානඛන්තියා තම තමන්ගේ දැසගෙන ඉන්න දෘෂ්ටි තියෙනවා, ගත්ත තීරණ තියෙනවා. ඒ තීරණ හා සැසඳෙනවායි කියලා වුණත් නිගමනය කරන්න එපා. මා භබ්බ රූපතාය කියන පුද්ගලයා දිහා බලන්න එපා. මහා උගතේ මා කීර්තර පුද්ගලයේ මේ ආදී වශයෙන් පුද්ගලයාගේ තරාතිරම් ගැන හිතලා නිගමනය කරන්නටත් එපා. මා සමනෝ ගරුති ගරුකල යුතු ශ්‍රමණේ, ගරු කරන්න කාරණා තියෙනවා, බොහොම සෙල්වත්, තපස්කම් බොහොමයි, වයෝ වෘද්ධයි, අවුරුදු 80-90 ගත වෙලා ඉන්නවා, මහා පිරිසකට ඇදුරේ මේ ආකාරයෙන් ඉන්න ශ්‍රමණේ පවිද්දෙක් කියයි කියලා වුණත් නිගමනය කරන්න එපා. බලන්න අද අපි තීරණය කරගෙන ඉන්න හැම දෙයක්ම මේ 10ට වැටෙන්නේ නැද්ද කියලා, මේ කරුණු 10 අපි විමසලා නැහැ කිසි දෙයක්. ඔක්කොම අනුන්ගේ ඔළු වලින් තීරණය කළා තියෙනවා මිසක් අපේ ඔළු පාවිච්චි කළා නැහැ. අද අපි ලෑස්ති වෙන අපේ ඔළු පාවිච්චි කරන්නට. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය දිහා බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වෙත් නෑ මෙන්න මේකයි ක්‍රමය කියලා. බුදුහාමුදුරුව දේශනා කළා යදා තුම්හි කාලාම අර්ථනාව ජානියාත, කාලාමේනි ඔබලා තමා විසින්ම දැනගන්නට ඉමේ ධම්මා කුසල, මෙන්න මේ ධම් කුසල්‍ය, මේ දහම් අකුසල්ය. මේ විදිහට කුසල් අකුසල් දෙක දැනගෙන අකුසලය අතහරින්න කුසලය සමාදන් වෙන්නට කුසලයට අනුව කටයුතු කරන්න. ඒ බුදුහාමුදුරුවෝ තීරණය කරන්න ගියේ නැහැ ඒ වෙලාවේදී. අනිත් වෙලාවවලදී බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කුසල අකුසල කියන්නේ මොකද්ද කියන එක. හැබැයි මේ වෙලාවේදී කාලාමවසයන්ට කියේ නැහැ මේකයි කුසල් මේකයි අකුසල් කියලා. බුදුරජාණන් වහන්සේ කාලාමවසයන් අමතලා කියනවා, කාලාමේනි කොහොමද ඔබ රාගයෙන් රත් වෙච්ච සිතින් යම් කර්මයක් කරනවා නම් ඒක හොඳයිද නරකයිද? මොකද්ද දෙන්න තියෙන උත්තරේ? නරකයි. ඔබලා දේශයෙන් දුෂ්ට වූ සිතින් යම් කර්මයක් කරනවා නම් හොඳයිද නරකයිද? නරකයි. ඔබලා මෝහයෙන් මුලාවට ගිහිල්ලා හිතන්නේ මතන්නේ නැතුව වැඩ කරනවා නම් එහෙම කරන කර්ම හොඳයිද නරකයිද? නරකයි. ඔබලා යම් කර්මයක් කරනවා නම් අලෝභ සහගතව ත්‍යාගශීලීව ඒ කර්මය හොඳයිද නරකයිද? ඔබලා දුෂ්ට සිතින් යම් කර්මයක් කරනවා නම් කරුණාවෙන් මෛත්‍රියෙන් කරව ඒ කර්මය නරකයි. වගේම ඔබලා කරුණා මෛත්‍රියෙන් යම් කිසි කර්මයක් කරනවා නම් ඒක හොඳයිද නරකයිද? ඒක හොඳයි. ඔබලා ඥාන සම්ප්‍රයුක්ත නුවණින් සිතර බලලා කටයුතු කරනවා නම් ඒ කර්ම හොඳයිද නරකයිද? ඒ කර්ම හොඳයි. ඒකට දෙන පිළිතුර නැහැ කියන්න පුළුවන්ද? නැහැ. ඒක මහනවා. එහෙනම් ඔබලා රාග ద్వේෂ මෝහයන්ගෙන් යට වෙලා සත්ව ඝාතනය කරනවා නම් ජීවිත විනාශ කරනවා නම් ඒක හොඳයිද නරකයිද? ඔබලා රාග ద్వේෂ මෝහ ආදීන්ගෙන් යට වෙලා නඳුන්ගේ ගන්න අනුන්ගේ සම්පත් අහිමි කරනවා නම් ඒක හොඳයිද නරකයිද? මේ ආදී වශයෙන් පහත මහනවා. මොකද උත්තරේ? තීරණේ බාර දුන්නේ නැද්ද? බුදුහාඳුර කියලා මෙහෙම කරන්න කියලා තීරණේ ලස්සට බාර දීලා තියෙනවා. මොකද මේ අවස්ථාවේ ඒ ඇත්ත ඥානවන්තයි. ඒ ඇත්තන්ට හිතන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිතන විදිහට කරුණ කිව්වා. මේ සූත්‍රයට ලෝකයා ගෞරව කරන්නේ මෙන්න මේ කාරණාව නිසායි. ඇයි? හිතන්න සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. කිසිම අගතියකට යන්නේ නැතුව අගතිගාමී නොවි තීරණය කරන්නටයි බුදුරජාණන් වහන්සේ අවසර දී වදාළේ. පින්වත්නි, ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අද ජීවත් වෙන අප කුසල් අකුසල් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට හැකියාවක් නැතුව සිටීමයි. ඒකයි ප්‍රශ්නේ. අද අපි කුසලයේ මෝහවටම මෝහවෙලා කරන දේ බොහෝ විටම අකුසල. අකුසල ප්‍රතිපදාවන් අපි අනුගමනය කරනවා. අපි තාම භක්තිමත් සිතින් යම් යම් දේ කරනවා. ඒ කරන බොහෝ දේවල් අපේ තෘෂ්ණාව වර්ධනය කරන්නට හේතු වෙනවා. ඒ නිසා දැනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් කිසි ධර්මයක් අනිත් ඇත්තන් වගේ ඒ ධර්මයේ නිකම්ම නිකම් ඔළුවට ආවට දේශනා කළේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි දර්ශනයක් පසුබිම් කරගෙනයි. අපි ඒ දර්ශනය දෙසට එන්න ඕනේ. මොකද්ද මේ දර්ශනය? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, උපාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං. බුදුරෝ ලෝකෙ පහළ වුණත් නැතත් මේ ලෝකේ තිථාවසා ධාතු දරින් ස්වභාවයක් තියෙනවා. ධම්මච්චිතතා ඒ ධර්ම ඒ දරින් ස්වභාවයේ ප්‍රවත්මක් තියෙනවා, ස්ථිතියක් තියෙනවා. ධම්ම නියාමතා පවත්වන්නා වූ ස්වභාවයක් තියෙනවා, ධර්ම නියාමයක් තියෙනවා. මොකද්ද? අනිච්චා සබ්බේ සංඛාරා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මා අනත්තා. සියලු ධර්මයෝ අනාත්මයි කියලා. එන්නත් නිකම්ම දුකයි කිව්වේ නෑ. ඔලුවේ කැක්කුම කංකැක්කුම දුකයි කියන එක නෙමෙයි කිව්වේ බුදුහාඳුරෝ. බුදුහාඳුරෝ දේශනා කළේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. ඔලුවේ කැක්කමයි කණේ කැක්කම කියන්නේ සංසාරයන්ගේ ඒ සංස්කාරයන්ගේ ස්වභාවයක්. ඒක බුදුහාඳුරෝ දේශනා කළේ සංඛාරා දුක්ඛා. මොනවාද සංස්කාර කියන්නේ? හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා වූ යමක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම සංස්කාරයි. හේතුප්‍රත්‍යයන් හේතුන් සමුදායක් එකකට වැඩි ගණනක් හේතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඒකයි හේතුප්‍රත්‍යයන් කියලා කිව්වේ. පැහැදිලිද? එකකට වැඩි ගණනක් හේතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් යම් දෙයක් ඇති වෙනවා. ඒ ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් ඇති වෙච්ච හැම සංස්කාරයකම ස්වභාවය කියනවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. ඒ සංස්කාරයන්ගේ ඇතිවීමක් තියෙනවා, ඒ සංස්කාරයන්ගේ නැතිවීමක් තියෙනවා, ඇතිවීමත් නැතිවීමත් අතරේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම වෙනස් වෙනවා. ඒක තමයි අනිත්‍යයි කියලා කිව්වේ. අර ඇතිවීමයි පැවතීමයි අතර තියෙන වෙනස් වීම තමයි අනිත්‍ය කියලා කිව්වේ. ඒ අනිත්‍ය මේ ගොඩනැගිල්ලේ නැද්ද? හොඳට මේ ගොඩනැගිල්ල සංස්කාර ධර්මයක්. පින්වත්නි, ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය බැවින් අනාත්ම බැවින් ඒකම තමයි දුකයි කිව්වේ. සබ්බේ ධම්මා අනාත්තා කියපිටේ ධම්ම විතරක් නෙමෙයි, සංස්කාරයත් එක්තරා ධර්ම කොටසක් තමයි. ඒ නිසා සංස්කාරයත් අනිත්‍යයි, සියලුම ධර්මියත් අනිත්‍යයි. ඒ නිසා ඔක්කොම දුකයි. ඔක්කොම දුකයි කියනකොට මෙතන හිතන්න එපා මේ ධර්ම කියන ගණිත කරන ඔක්කොම දුකයි කියලා. නෑ, මෙතන අදහස් කරේ ඒ කිසිම දෙයක මමත්වයක් වශයෙන් ගන්න දෙයක් නෑ කියන එකයි. මමායනය කරන්න දෙයක් නෑ. සබ්බේ සංඛාරා අනිච්චා යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් අන්න ඒක තමයි දුකයි කියලා කිව්වේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. දැන් බලන්න මේ පින්නතට හොඳ උදාහරණයක් පෙන්නන්න. අපි ගමන් බිමන් යනවා. ගමන් බිමන් යනකොට අපි දකිනවා යම් යම් තැන්වල කුස මැරිලා මලගෙවල් දකිනවා නේද? ඒ මලගෙවල් දැක්කාම මේ පින්නතුන් දකිනවා ඒ ඇතුළේ මිනිස්සු වැළපෙන හැටි, කෙස් ඇද ගන්න හැටි, පපුවට ගහ ගන්න හැටි, විලාප දෙන හැටි දකිනවා නේද? දකිනවා. කනගාටුවක් ඇති වෙනවද? ඇති වෙනවා. කනගාටුවක් ඇති වෙනවා. ඒ කනගාටුවක් ඇති වෙච්ච වෙලාවකදී ඔය ඇත්තන්ට හිතෙනවද, අනේ මේ ඇත්ත හරියට දුක් වෙනවා, මමත් පිහිටක් වෙන එක සුදුසුයි මේ වෙලාවේදී, මමත් ගිහිල්ලා පොඩ්ඩක් මේ ගමන අතරදාලා මේ ඇත්තත් එක්කලා එකතු වෙලා පොඩ්ඩක් අඬලා වැළපිලා මේ ඇත්තන්ට සපෝට් එකක් එහෙම දෙන්න ඕනේ කියලා හිතනවද? මොකද කියන්නේ? ඈ, එහෙම හිතනවා නම් ඒක මහා විශාල මෝඩකමක්. ඈ, එහෙම හිතනවා නම් මහා විශාල මෝඩකමක්. ඒ ඒත් ඒ අනිත්‍යත්ව සාමාන්‍යයෙන් දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙනකොට කවුරුත් ගිහලා අතර වැළපෙන්නේ නැහැ ඒගොල්ලොත් එක්කලා. ඇයි ඒගොල්ලෝ වැළපෙන්නේ? ඇයි මේ නැති වෙලා තින්නේ? ඒගොල්ලන්ගේ කෙනෙක් මගේ කෙනෙක් ඇති වෙච්ච නිසා මට දුක වේදනාව ඇති වෙන්නේ. දැන් ඒ වගේම දැන් හිතන්න සමහරක් අවස්ථාවවලදී ඒ සංස්කාර ධර්මයන් එහෙමයි. ඒ බාහිර සංස්කාරයන්, බාහිර සංස්කාරයන් මොකක් කරුණාද? මට ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්න තියෙන්නේ මොන සංස්කාරයන් වෙනස් වෙන එකින්ද? මට ප්‍රශ්න තියෙන්නේ මගේ සංස්කාර වෙනස් වීමෙන්. මේ රූපය, ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන්නේ මේකත් සංස්කාර ගොඩක්. ඇයි මේක සංස්කාරයන් කියන්නේ? මේකත් ඉබේ හටගත්තේ නෑ. එක පැත්තකින් අම්මා, අනිත් පැත්තකින් තාත්තා. අම්මයි තාත්තයි දෙන්න හේතු වුණා. හේතුවිච්චම අම්මයි තාත්තයි දෙන්නගේ කරා ජීව ධාතු කොටසක් මෞකසට ඇතුළු වුණා. ඕනෝන්ට ප්‍රත්‍ය වුණා. ප්‍රත්‍ය වීමෙන් විඥාන ධාතුව කෙල්බ ගැනීම නිසා සත්වෙක් වශයෙන් වැඩෙන්න පටන් ගත්තා. දැන් එතන ඉඳන් මොකද වෙන්නේ? සංස්කාරයන්ගේ ස්වභාවය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ වෙනස් වීම තමයි මේ වැඩෙනවා කියලා කිව්වේ. ඇවිල්ලා අද මේ තත්ත්වයටත් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ තත්ත්වයේ තියෙන මේ ඇහැ සංස්කාර ගොඩක්ද? සංස්කාර ගොඩක්ද? ඔව්. එතකොට මේ මගේ ඇහැ සංස්කාර ගොඩක්. මේ ඇහැ වෙනස් වෙනකොට මම කැමතිද? මගේ වෙනස දුකක්ද මට? ඔව්, ඇහැ වෙනස් වෙනකොට දුකයි. මට ප්‍රශ්නයක් තියෙනවා අනිත් අයගේ ඇස් මොන හරි වුණාට තියනවාද? නැහැ. ඒවත් සංස්කාර ගොඩක්. ඒවත් වෙනස් වෙනවා. ඒනොට මට ප්‍රශ්නයක් නැහැ. ඒවා වෙනස් වුණාට මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඇහැ වෙනස් වුණා නම්. පින්වත්නි, දැන් මේ ඇහැ වෙනස් වුණා මට ප්‍රශ්නයක් උනේ ඇයි? මේක මගේ කියලා කෘෂ්ණාවෙන් ගහණය කළා. මගේ ඇහැට මෙහෙම වෙනවා. ඒකට මම කැමති නෑ. මගේ කියලා ආසන්නයේ ඉන්න කාට හරි වුණා නම් මට ටිකක් දුකයි. ඒත් මොකක් හින්දාද? ඒ ඇත්තන්ව මගේ කියලා ගත්ත හින්දා. මට කිසිම සම්බන්ධයක් නැති ඇත්තන් පිළිබඳ මම ඒ තරම් සැලකිලිමත් නෑ. නම් දැන් Tamanta දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? මගේ කියලා තෘෂ්ණාවෙන් කරන ග්‍රහණය නිසා Tamanta දුක ඇති වෙනවා. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මේ සංස්කාරයන්ගේ ස්වභාවයම මොකද්ද? වෙනස් වෙන එකයි. වෙනස් වෙනවා නම් ඒක දුකට හේතු වෙනවමයි. ඒක නවත්තන්න බෑ. ඔය වෙනස් වීමේ ස්වභාවය ක්‍රිස්තියානි දෙවියන් වහන්සේට නවත්තන්න පුළුවන්ද? ඔය වෙනස් වීමේ ස්වභාවය මුස්ලිම් දෙවියන් වහන්සේට නවත්තන්න පුළුවන්ද? ඔය වෙනස් වීම හින්දු දෙවියන් වහන්සේලාට නවත්තන්න පුළුවන්ද? ඔය වෙනස් වීම බුදුහාමුදුරන් නවත්තන්න පුළුවන්ද? බෑ. කාටවත් නවත්තන්න බෑ. එතකොට ඔය වෙනස් වීම ක්‍රිස්තියානියකට අසාධාරණද වෙන්නේ නැද්ද? නැද්ද? වෙනවා. ඔය වෙනස් වීම මුස්ලිම්කට නැද්ද? ඔය වෙනස් වීම හින්දුකට නැද්ද? ඔය වෙනස් වීම බෞද්ධකට නැද්ද? කියනවා. හැමෝටම සාධාරණයි මේ දේ. එහෙනම් අපි කළ යුතු දෙයක් තියෙනවා. ඔය බෞද්ධයි කියන ලේබල් එක ගලවලා දාන්න පැත්තකට. ඒක වැඩක් නැහැ. ක්‍රිස්තියානි කියන ලේබල් එකක් අයින් කරන්න, මුස්ලිම් කියන ලේබල් එකක් අයින් කරන්න, හින්දු කියන ලේබල් එකක් අයින් කරන්න. අයින් කළා. ඔය ඇත්ත අද 21 වෙනි සතවර්ෂයේ ඉන්නේ. අපි කවුරුත් එකට එක් වෙන්න ඕනේ ලෝකයේ ඇත්ත මොකද්ද කියන එක තේරුම් ගන්නට. දෘෂ්ටිය මගේ කියලා ගන්න නෙමෙයි ඇත්ත තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය හතරක් දේශනා කළා. ඒ ආර්ය සත්‍ය හතර කොයිම කෙනෙකුටවත් කියන්න බෑ මේක හතරක් නෙමෙයි ඔක තුනයි තියෙන්නේ කියලා. කාටවත් කියන්න බෑ ඔක හතරක් නෙමෙයි පහක් තියෙනවායි කියලා. ඔක හතරම තමයි. පැහැදිලි කළා පෙන්වුවා කාටවත් පිළිගන්න වෙනවා වෙනස් වෙනවා නම් අනිත්‍ය නම් දුකයි කියලා. දැන් ඒ දුකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මගේ කියලා ග්‍රහණය කිරීම තෘෂ්ණාවෙන්. දුකට හේතුවක් තියෙනවා. එහෙනම් දුක නැති කරන්න බැරිද? දුක නැති කරන්න පුළුවන්. හේතුව නැති කළා නම් දුක නැති වෙනවා. ඒක සර්ව සාධාරණයි. බුදුහාමුදුර කරේ දුක නැති කරන්න මඟ මේකයි කියලා ප්‍රකාශ කළා. මඟ මොකද්ද? තණ්හාව නැති කිරීමේ මඟ. ඔය ඇත්ත දැන් හොඳටම දන්නවා මේ ඇහැ මගේ නෙමෙයි කියලා. දන්නා නේද? මේ ඇහැ අනිත්‍යයි කියලා දන්නා නේද? නමුත් ඔය ඇත්තන්ට තවම ඇහැ පිළිබඳ තෘෂ්ණාව නැති වෙලා ඒ එක දැනීමක්. ඕක තමයි පාදක කරගන්න ඕනේ ඒ දැනීම අවබෝධයට යන්න. යම් විදියකින් තමන්ගේ බුද්ධිය මෙහෙවලා තමන් අවබෝධ කරගත්තනම් මේ ඇහැ මගේ නෙමෙයි, මේක මට අයිති නෑ, මේකේ මං ඇලීම තේරුමක් නෑ කියලා, අන්න එදාට තමයි කියන්නේ නිවන් දැක්කා කියලා. නිවන් දකින්නකල් ඕකේ ස්වභාවය කියන්න පුළුවන් කම නෑ. හැබැයි එතකල් යන්න හිතන්න මාර්ගය තියෙනවා ඕනෑම කෙනෙකුට. ඒ නිසා පින්වත්නි, බුදුදහම කොයිතරම් විශ්ව සාධාරණීය ධර්මයක්ද කියලා කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ දුකින් මිදෙන මඟ කියලා කිව්වේ තණ්හාව දුරු කරන එකයි. තණ්හාව දුරු කිරීම සඳහා තමයි කුසලය බාරගන්න කියලා කිව්වේ. යම් කිසි ක්‍රියාවක් ඔයත් සිද්ධ කරනවා නම් අකුසල් යටපත් වෙලා, ඒ කියන්නේ තෘෂ්ණාව අඩු වෙන්නට, ඒක තමයි කුසල කර්මය කියලා කියන්නේ. යම් කිසි කර්මයක් කරනකොට තෘෂ්ණාව වර්ධනය වෙනවා නම් ඒකට කියනවා මොන කර්මයක් කියලාද? අකුසල කම්ම කියලා. බුදුහාඳුර දේශනා කරනවා යං අලෝභ පකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං සංකම්මං කුසලං. අලෝභ අදෝස අමෝහ මුල් කළා යම් කර්ම සිද්ධ වෙනවා නම් ඒ කර්ම කුසල්ය. සංකම්මං සුඛ විපාකං, ඒ කර්මය තමයි සැප විපාක දෙන්නේ. මොන කර්මයද? කුසල කර්මය. අලෝභ අදෝස අමෝහ චේතනා සහගත කර්මයයි කුසල කර්මය කියන්නේ. ඒක තමයි සැප විපාක දෙන්නේ. ඒ නිවන් සුව නෙමෙයි. ඒ කියන්නේ අස්කන් නාසාදී ඉන්ද්‍රයන් පිනවීමේ සැපය. හැබැයි ඒකම කියනවා සංකම්මං කම්ම නිරෝධාය සංවත්තති, ඒ කර්මය කර්ම නිරෝධය පිණිස හේතු වෙනවා කියලා. කර්ම නිරෝධය කියලා කිව්වේ නිර්වාණයයි. නිවන් දකින්නත් මොන කර්මයේද? කුසල කර්මය. සැප විඳින්නත් මොන කර්මයේද? කුසල කර්මය. බෞද්ධ පුවත්පතක සඳහන් වෙලා තිබුණා එක මහත්මයෙක් කියලා, මේ හැම සැපක්ම ලබන්න බෑ කුසල් වලින්. කුසල් ලබන්න වෙන වෙන ක්‍රමක් තියෙනවා, මේ සැප ලබන්න වෙන වෙනමක් තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කම්මං සත්වේ විභජති යදිදං හීනප්පනීතතාය. ඒ මහත්මයාව පිළිගන්නවද නැත්නම් බුදුහාමුදුරුවෝ පිළිගන්නවද කියලා තේරුම් කරගන්නට. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සත්වයාව සැප දුක් ලැබීම් වශයෙන් වෙන් කරන්නේ කර්මයයි කියලා. සියල්ල කර්මයෙන් වෙනවා නෙමෙයි, ඒ සැප දුක් ලැබීම නම් ස්ථිර වශයෙන්ම කර්මයේ හේතු කොටගෙනයි සිද්ධ වෙන්නේ. හැබැයි වරද්දගෙන තියෙන්නේ මේ ඔක්කොම කර්ම ඉස්සරාත්මේ වෙයි කියන එකයි. දැන් මේ පුතාලා ඉන්නවා, මේ පුතාලට අම්මලා තාත්තලා මහන්සි වෙනවද උගන්වන්න? මහන්සි නේද? ඔව් හුඟක් මහන්සි වෙනවා. ඉතින් පුතාලා නිතර නිතර ටෙලිවිෂන් එක දිහා බල බලා ඉන්නවා. පුතාලා නිතර නිතර ක්‍රිකට් ගහන්නට තමයි මහන්සි වෙන්නේ. අම්මයි තාත්තයි කෑ ගන්නවා පුතේ පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න කියලා. අම්මා තාත්තා දෙපාරක් කිව්වොත් තරහ යන්නේ නැද්ද? මොකද අම්මලා කියන්නේ පුතාලා දුර තරහ යන්නේ නැද්ද? තරහ යනවා. තරහ ගිල රවලා බලන්නේ නැද්ද? රවලත් බලනවා. බලන්න මෝඩකමද ගිහිල්ලා පවුත් පුරව ගන්නවා මෙතන. ඕක විතරක් නෙමෙයි වෙන්නේ. අරව කල්ල කල්ල පුළුවන් ඉගෙන ගන්න. පුළුවන්ද? ටීවී එකේ විභාගේ පාස් කරයිද? ටීවී එක වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒක විතර කාලකන්ණි පෙට්ටියක් තවත් නැහැ. වැරදි විදිහට පාවිච්චි කරනවා නම් හරියට පාවිච්චි කරොත් ඒකෙන් හුඟඩ ගන්න පුළුවන්. ඒකෙන්ද අපේ දරුවෝ හුඟක් පරිස්සම් වෙන්න ඕනේ කාලේ කාදාන්නේ නැතුව ටීවී එක පාවිච්චි කරන්න. දැන් මොකද වෙන්නේ බලන්න. මේ මෝඩ දරුවෝ ටික මේකට වැටලා වැටලා ඉඳලා හැබැයි ඒ අතර ඉගෙන හිමින් හිමින් ඉගෙන ගන්නවා මොන හරි විභාගත් පාස් වෙනවා. ඒ වුණාට සාර්ථකද? නෑ සාර්ථක වෙන්නේ නෑ. ඉතින් ලොකු වෙනද ලොකු වෙනද ආසාවලුත් ඇති වෙනවා, කසාදත් බඳිනවා. කසාද බැඳාම ඉතින් දරුවෙක් වැඩි මුණක් දෙන්නේ කිදි ඊට වැඩිය නෑ. ඉතින් නමුත් ඒ වුණත් සපයිද ජීවිතේ? සපයිද? නෑ ජීවිතේ සප නෑ. ඇයි සප නැත්තේ? හරියට ආසාවක් නෑ, හරියට ආදායම් මාර්ග නෑ. මොකද ඒ වඩ සුදුසු පරිදි තමන් සකස් වුණේ නෑ. දැන් ඉතින් ඕම දුක් විඳින්න කොට කියනවා මොනව කරන්නද? ඉතින් අපි ලබා උපන් හැටි තමයි අපේ කර්මය තමයි මේක කියන්නේ. අදදද මේ කතා කරන්නේ කවද කර්මය ගැනද? මේ කතා කරන්නේ ඉස්සර ආත්ම කරපු කර්මය ගැන. නමුත් කර්මය කරවා ගත්ත කවද්ද? දැන් මෙතෙන්දි මේ කම්මැලි කම නෙවෙයිද කර්මය? ඒක තමයි කරුමේ. දැනගන්න මොකද්ද මේ කරන්නේ කියලා. ඒකෙන්ද දුවල පුතාලා හරියට මහන්සි වෙන්න තෝරන්නේ. ඒ වගේම අපේ දුවල පුතාලා දැනගන්න ඔය ඇත්තන්ට මේ රටේ අනාගතයක් නැහැ කියලා. විශේෂයෙන්ම ඉස්ලා බෞද්ධ දරුවන්ට. අයි බෞද්ධ පැත්තකින් ගාලා සිංහලයි කියලාම ගමු. සිංහල දරුවන්ට. බලන්න ලංකාවේ 80%ක් විතර දරුවන්ට මුස්ලිම් දෙමළ දරුවන්ට ඉංග්‍රීසි පුළුවන්, සිංහලත් පුළුවන්, දෙමළත් පුළුවන්නේ. කොහොමද සිංහල දරුවන්ට? 80%ක් විතර ඉංග්‍රීසි පුළුවන්ද? බෑ. දෙමළ පුළුවන්ද? ඒ කොහොමදත් බෑ. සිංහල කොහොමද? හා? ඔන්න මම නෙවෙයි බෑ කියන්නේ ඔයා තමයි ආ. එහෙමද? ඔයාට දන්නවා මට වැඩිය හොඳට. කතා කරන භාෂාව හින්දා නමුත් ලියන්න බෑ. මොකද්ද අපේ අධ්‍යාපනය කියලා කියන්නේ? අපේ දරුවන්ට ලැබෙන, ඔයත් හිතන්නේ ලැබෙන අධ්‍යාපනය කියන්නේ මේ ඒ හතරක් ගන්නවා කියන එකද? උපාධි අරගෙන එළියට එනවා කියන එකද? උපාධි අරගෙන එළියට ආවද මොකක් කරන්න හැකියාවක් නැත්තම් මොකද අනාගතය සකස් කරන්න? රැකියාවක් කරන්න තියෙන එකම සුදුසුකම උපාධියද? නෑ. ලංකාව පුංචි රටක් වුණාට ලෝකය හා සම්බන්ධයි. ඒක නිසා දැනගන්න ලෝක භාෂාව අපි දැනගෙන තියෙන්න ඕනේ. නැත්තම් ලෝකයේත් එක්ක සම්බන්ධ ආයතනවල රැකියා කරන්න හම්බෙන්නේ නෑ. නමුත් දැන් හිතන්න ඒ තැන්වල උසස් රැකියාවල් වලට ඉන්නේ කවුද කියලා. ඊගාවට. එතකොට ඒගොල්ලෝ ඉරිෂ්‍යා කරනවද? නෑ. අපි නේද බෞද්ධයන්ට ඉරිෂ්‍යා කරන්න හේතුවක් නෑ කාටවත් දියුණු වෙනවට. කාගයක්වත් දියුණුව බලලා. අපිට කවදා හරි පස් කාලා මැරෙන්න සිද්ධ වෙනවා අපේ ඇත්තෝ මේ කරන මහා හානියට මේ විනාශයට. විශේෂයෙන්ම දැනගන්න අද මෙතන මේ ස්ථානයේ දිහා බලනකොට අපේ අඩුව හොඳට පේනවා. හොඳට පේනවා. මේ අම්මලා මේ ඉන්නේ මේ පිරිස ඔක්කොම කොටාත්තලයගලන්නේ ඒගොල්ල තමයි බණ අහන්න ඕනේ. ඒගොල්ල තමයි මේ පරම්පරාව විනාශ කරන්න ඇත්තෝ. අම්මලා නෙමෙයි. ඒගොල්ලන්ගේ කාලකන්ණි මත්පැන් බීමත් කාලකන්ණි සිගරට් බීමත් නිසා තමයි මේ ජාතිය විනාශ වෙලා යන්නේ. වෙන කිසිම කාරණයක් නැහැ. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාවයි. මත්පැන් බොනවා කියනවා නම් සම්පූර්ණයෙන්ම ධන විනාශයේ දොරට ඔක්කොම විවෘතයි. මත්පැන් බොනවා කියන කෙනාට සංදිත්තිකා ධනජානි කියලා දේශනා කළා. මේ ආත්ම භාවයේදීම මහා ධනස්කන්ධයක් විනාශ වෙනවා කියලා. පින්වත්නි 70%කටත් වැඩි ලංකාවේ සිංහලව මත්පැන් බොන ඇතු ඉන්නේ තාත්තලගේ. ඒ කියන්නේ 70%කට වැඩි පවුල් ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇදගෙන වැටිලා තියෙන්නේ. ඒ ආර්ථික වශයෙන් පවුල් ප්‍රපාතයට ඇදගෙන වැටෙනකොට තාත්තා කෙනෙක් බීගෙන ගෙදරට එනකොට මේ දරුවන් සතුටින් ඉන්නවද? සතුටින් නැහැ නේද? දරුවා ගෙදර අසතුටින් ජීවත් වෙනවා කියන්නේ දරුවා මානසික පීඩනයක් යටතේ ජීවත් වෙනවා කියන එකයි. දරුවාගේ ධාරණ ශක්තිය නැති වෙලා යනවා. ඊට පස්සේ ප්‍රමාණයේ ඉක්මලස්සි යන්න වෙනවා ටියුෂන් වලට. ප්‍රමාණයේ ඉක්මල. ඊගාවට ළමයට භාෂා ඥානයක් ඉගෙන ගන්න තියෙන කාලයක් ළමයට අහිමි වෙලා යනවා. මේ තාත්තලගේ මේ ප්‍රතිපදාව නිසා රටේ ආර්ථිකය පිරිහෙනවා, සෞඛ්‍ය පිරිහෙනවා, සදාචාරය පිරිහෙනවා, අධ්‍යාපනය පිරිහෙනවා. කවුද පිරිහෙන්නේ? කවුද මේ පිරිහෙන්නේ? සිංහලයේ පිරිහෙන්නේ. පින්වත්නි කියන්නට ඕනේ මේ මම කාටවත් ඊර්ෂ්‍යා කරන සමාජකර මං ජාතිවාදී කියලා නෑ. මගේ ජාතිවාදයක් නෑ. මං හිතන්නේ මම තමයි හරියට කියන්නේ කියලා එක මේ දේ. හැමෝටම ජාතියක් තියෙනවා. එක්කෙනෙකුට විතරක් නෙමෙයි අපිට විතරක් නැතුව නෙමෙයි හැමෝටම ජාතියක් තියෙනවා. අපේ ඇත්තෝ මොකද කරන්නේ? මං උසස් අනිත් අය පහත් කියලා අනිත් අය පහත් කරනවා. අන්න ඒකයි ජාතිවාදී කියන්නේ. අනිත් අයගේ සම්පතේ මේ පැතිලෝ මේ ඊර්ෂ්‍යා කරනවා. දැන් සමහර දෙනා අපිට කියනවා හාමුදුරනේ බලන්නකෝ මේ පැත්තේ ඔක්කොම මුස්ලිම් අයනේ පදිංචි වෙන්නේ. කියන්නේ නැද්ද යකන්ද? මේ දැනුත් කරන්න කිව්වා කියලා. මුස්ලිම් අයත් පදිංචි වෙනවා කියලා. මට දෙන්න තියෙන උත්තරේ නම් ඉතින් මොකෝ? මුස්ලිම් අය පදිංචි වෙච්චාම. ඒ අත මේ රටේ ජනතාවක් නෙමෙයිද? නෙමෙයිද? මේ රටේ ඒ අත දරුවා හදන්නේ මේ රටේ නෙමෙයිද? ඒ අතන ජාති වර්ධනය වලට ඒ අතන මූදට තල්ලු වෙන්නද කියන්නේ? පින්වත් ඒ අත දුම් මත්පැන් පානයන්ගෙන් බොහෝ විට තොරයි. විශේෂයෙන්ම මත්පැන් පානයෙන් තොරයි. මොනවා හරි කළා හම්බ කරන ඒ අත හම්බ කරන කිසිම සතයක්වත් ඒ අත විනාශ කරන්නේ නෑ. ඒ නිසා ඒ අත ජාති වර්ධනය කරන ධනෙ තියෙනවා. ඒ අත ජාති වර්ධනය කරනවා. අපේ අත ජාති වනසනවා. අපේ ජාති අඩුවගෙන යනකොට මොකද වෙන්නේ? හැම අතින්ම තියෙනකොට අර ඇත්තන්ට පදිංචි වෙන තැන් හොයාගන්නට සිද්ධ වෙනවා. අපි ඇත්ත කවුරු පදිංචි වෙනද අපේ? අපේ ජාති වන්දේල යනකොට. කවුද මේක කරන්නේ? ඒ තාත්තලා. ඉන්නත්නි සිගරට් බොනවා නම් සිගරට් එකක් හරි බොනවා නම් මත්පැන් බොනවා නම් දැනගන්න ඔබ කරන්නේ මුළු ජාතියටම ද්‍රෝහී ක්‍රියාවක් කියලා. ඒ විතරක් නෙමෙයි අද මත්පැන මේ පුංචි දරුවන්වත් ගොදුරු කරගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔයත් දකින්න ඇති හැමතැනම සිංහෙක් ගහලා ඉන්නවා. දකින්නනේ ලස්සන සිංහෙක් නේද? ඈ හරි ලස්සන සිංහෙක්. පුංචි ළමයෙක් හරි ආසයි සිංහයාට. අර චිත්‍රපටි වලින් එහෙම ඔළුවට ඇදලා තියෙන මේ සිංහයාට හරි ආසයි. ඒ සිංහයා තුලින් දෙන්නේ මොකද්ද දැන්? ළමයාගේ ඔළුවට වංශය අහන්නේ. හැබැයි වංශය අහුවට වංශය තුලින් දෙන්නේ මොකද්ද? බියර් බෝතලය. පුංචි දරුවාගේ ඔළුවට පොඩි කාලේ ඉඳන්ම දානවා. ඒ සිංහයා ඔයගලගේ දරුවාව ගිල ගන්න බව දැනගන්නට වැඩි කල් යන තිස්සෙල්ලා. අනිතිනත්නි සිංහයාට ගිය කල මොකද්ද මේ වෙන්නේ අපේ රටේ? කල්පනා කරන්න. දැන් අපි මේ විදිහට පිරිනවද ගොඩක් තියනවා පින්වත්නි කරුණ කියන්න. නමුත් සීමා සහිතයි කාලය. මෙහෙම තියද්දී අපේ ඇත්ත දෙයියෝ යදිනවා. මම මේ දෙයියෝ නෑ කියනවා. හරියට කියන හාමුදුරු දෙයියෝ නෑ කියනවා. මං දෙයියෝ නෑ නෙමෙයි, මං කියන්නේ දෙයියෝ යදීමෙන් වැඩක් නෑ කියලා. ඒ දැන් අවුරුදු 10 ගණනක් තිස්සේ යද්දා කො මොකද ලැබිලා තියෙන්නේ? කියන්නක ලැබිලා තියෙන දෙයක් තියෙනවා නංග ඇත්තන්ට. අන්තිමට පාරේ බහලා යන්නවත් බැරි තත්ත්වයක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. කාටවත් මේ අත්තට වාද කරන්න පුළුවන් කමක් නෑ. මේක තමයි ඇත්ත. මෙන්න බුදුහාමුදුරුවෝ කියනවා ඔය ඇත්තන්ට මේ ලෝකයේ කැමැති කරුණ පහක් තියෙනවා. ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය කියලා. ආයුෂ කියන්නේ දිග්ගල් ජීවත් වෙන්නට. වර්ණ කියන්නේ දිග්ගල් ජීවත් වෙනුනත් අපසන්නව ජීවත් වෙන්නට. ඊගාවට සැප කියලා කියන්නේ අස්කන් ආසාදී ඉඳුරන් තුනෙන් ජීවත් වෙන්නට. යසස කියලා කියන්නේ සර්වාකාරයෙන් ජීවිතය බබලනවා. සෞභාග්‍ය කුටින්ම කියනවා. ඊගාවට ඒ ඔක්කොමත් ලබාගෙන ඉඳලා මැරිලා හද තැනකට යන්න ලැබේවා කියන කාරණේ. එතකොට දැන් මොකද වෙන්නේ? මේ ඔක්කොම ගන්න අපි මොකද කරන්නේ? යාඥා කරනවා කියලා. බුදුහාමර කියලා ඉමේ සංකෝ ගහපති පංචන්නම් ධම්මානම් න ආයාචනා හේතුව පත්තනා හේතුව පටිලාභං වදාමි. යාඥා හේතුවෙන් ප්‍රාර්ථනා හේතුවෙන් මේව ලබන්න බෑ කියලා කියනවා. පින්වත්නි හුඟක් දෙනෙකුට මේ සූත්‍ර පාඩය බොහොම පදයට වැදිලා තියෙනවා, බයත් වෙනවා. මේ ළඟදී එක්තරා පත්තරයකින් කියලා තිබුණා මේක සෝමහාඳුර මෙච්චර කියාද මේක මේ Hindu පූජකයන්ගෙන් යාඥා කරන්න එපයි කියලා තියෙන්නේ. දෙවියන්ගෙන් යාඥා කරන්න එපා කියලා නෙමෙයි කියලා. ඒ කියපු තැන් අපි විමසන්න ඕනේ කියලා. බොහොම හරි කියපු තැන විමසන්න ඕනේ. කාටද කිව්වේ? අනේපිරිසිතුමාට. මොඩේකට නෙමෙයි කිව්වේ. කියනවා ඉමේ සංඛෝ ගහපති පංචන්නම් ධම්මානම් මේ පංච ධර්මයන් න අරහති සුදුසු නෑ. අරිය ශ්‍රාවකෝ බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සඟුන් සරණ ගිය ශ්‍රාවකේ ආයාචිතුන්වා පිහිට ඉල්ලලා යාඥා කරන්න එපා. අභිනන්දිතුන්වා මෙහි අභිනන්දනය කරන්න එපා. පිහිටෙන් පිහිටෙන් කියලා කියන්නේ මේකට ආශා කරන්න එපා. ආශා කරන්න එපා. Hindu පූජකයාගෙන් යද්දත් ආශාව ආශාවමයි, දෙවියන්ගෙන් යද්දත් ආශාව ආශාවමයි නේද? ආශාව දෙවියන්ගෙන් දෙන එකක් නෙමෙයි, පූජකයා දෙන එකක් නෙමෙයි. ආශාව සමාතල වර්ධනය කරගන්න එකක්. එහෙනම් දැනගන්නට මේක කාටත් එකයි. මොකද බුදුහාමුදුරේ සැපවිඳින මඟ කියන්නේ ආශාව අඩු කරගන්න කියන එකයි. කාටත් තණ්හාව තියෙනවා. බුදුහාමුදුරේ තණ්හාව වඩන්න කියන්නේ නැහැ. මොකද හේතුව? තණ්හාව වැඩිම දුකට හේතුයි. තියෙන තණ්හාව පාවිච්චි කරන්න කමක් නැහැ. වඩන්න තේපා. තියෙන තණ්හාව තියාගෙන උත්සාහයෙන් වීර්යයෙන් වැඩ කරන්න. සියලු යසස ලබන්න ඕන නම් කිව්වේ උත්හානවතේ සතිමතෝ. උත්සාහවන්තව වැඩ කරන්න, සිහියෙන් වැඩ කරන්නට. සිහියෙන් කියන්නේ තමන් කරන උත්සාහය පිළිබඳව කල යුතු දෑත් නොකල යුතු දෑත්, කල දෑත් නොකල දෑත් පිළිබඳව කල්පනාකාරීව කරන්න. සතිමතෝ සුචිකම්මස කපටිකම් වංචාකම් කරන්තිපා. අනුන්ව මුලා කළා, අනුන්ගේ ධනය සූරාකරන්නට කටයුතු කරන්තිපා, අනුන්ව රවටන්නතිපා. මේකේ ප්‍රමෝදින් ආවකන සුචිකම්මස කියන්නේ පිරිසිදු ක්‍රියාවත් එක්වන්නට. පෝසත් වෙන්න පුළුවන් අපිරිසිදු ක්‍රියාවලිනුත්. නමුත් ඒක බෞද්ධ ප්‍රතිපදාව නෙමෙයි. පින්වත්නි බලන්න ටිකක් කල්පනා කරලා මිනිස්කම අමතක කළා, සම්පත් භාවිතා කළා, සූක්ෂමව ඒවා යොදමින් ලෝක රටවල් ආර්ථිකය දිනුනා. ජපානය බලන්න, දිනු වුණා. බැලුමක් වගේ පිම්බුණා. බැලුමක් වගේම පිපිරුවා. මොකද උනේ කොරියාවට? මොකද උනේ ඉන්දුනීසියාවට? කල්පනා කළා බලන්න, එයාගේ පිරිහීමෙන් තියෙන රටවල් තවත් තියෙනවා. ඇයි? මිනිස්කම පැත්තකට දාලා යන ගමනේ. බෞද්ධ ආර්ථික ක්‍රමයේ කරන්නේ මිනිස්කම රැකගෙන යන ක්‍රමයක්. විග්‍රහ කරන්න කාලයක් නැහැ. පංචශීලය ඇතුළේ මේක ඔක්කොම තියෙනවා. සුචිකම්මස්ස කියන එක මේ ඔක්කොම තියෙනවා. නිසම්මකාරිනු යාඥාකරක ඉඳලා ධනවත් වෙනවත් සැප ලබන්නවත් බෑ. ටිකක් හොයලා බලලා විමසින්නේ වැඩ කරන්නට. නිසම්මකාරිනු සංයතස්සච ඉන්ද්‍රයන්ගිය පාලනයක් තියාගන්න. ඉන්ද්‍රයන්ගේ පාලනයක් ඇතුව කාටවත් දිනෙන්න පුළුවන් කමක් නැහැ. ධම්ම ජීවිනෝ ඔයාටගේ ක්‍රියාකලාපයන් අනුන්ට විපත පිණිස තමන්ට විපත පිණිස පවත්වන්නට සැප විඳින්න ඕන තරම් කමක් නැහැ. කවුරු හරි විඳින සැපේ ඔයාටන්ට දුකක් පිණිස පවතුනා නම් ඒ සැපේ අනුමතයිද? නැහැ. එනිසා සැප විඳින්න අනුන්ට දුකක් නොවන විදිහට. එතකොට ඒක කැපයි. ඒකට තමයි පංච සුචරිතය තියෙන්නේ. දුස්චරිතෙන් වැළකීලා සුචරිතය වඩන්න. ධම්මං චරේ සුචරිතං සුචරිතේ හැසිරෙන්න. නැතන් දුච්චරිතං චරේ දුරාචාරේ හැසිරෙන්න එපා. ධම්මචාරී සුඛං සේති එයා සැපසේ වාසය කරනවා. අස්මින් ලෝකේ මේ ලෝකේ පරම්මච පරලෝකේ අන්න සැප ලබන මඟ කිව්වා. විශුද්ධයන්ට ආඥා කළා, කතරගම දෙවියන්ට ආඥා කළා, සායි බාබාට ආඥා කළා, ඊගාවට සරස්වතීට ආඥා කළා, ඊශ්වරට ආඥා කළා, ලක්ෂ්මීට ආඥා කළා. කාටවත් සැප ලබන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා දැනගන්නට මේ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රියාදාමය පිළිපදින්නේ නැතුව දෙන්න එපා ඔය ඇත්තන්ගේ දූපුතුන්ට යදින්නම් වෙන්නට. දෙන්න එපා ඔය ඇත්තන්ගේ දූපුතුන්ට කොන්ද පර නැති හිඟන්නම් වෙන්නට. අද ඒ තත්ත්වයට අපි වැටලා තියෙනවා. ඒකෙන් පිරිසක් ඉඳගෙන අපිව හුඟරා කරනවා. මම පැහැදිලි කළා බුදුහාමුදුරුවෝ දේශනා කරන දහම මොකද්ද කියලා. ඒ දරුවන්ට ආත්ම ශක්තියෙන් නැගී සිටින්න ගන්නන්නට. ඒ දරුවන්ට කොන්ද පණ ඇති දරුවෝ ටිකක් වශයෙන් ඉස්සරහට එන්න උගන්වන්න. පුතා ඔයාගේ වැඩේ තියෙන්නේ. දුව ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ. ඔයා උත්සාහවන්ත වෙන්නට. ඔයාට ආශිර්වාදයක් ලැබන්න පුළුවන්. ආශිර්වාදයක් තමන්ගේ පිරිසිදු චරිතය තුළයි තියෙන්නේ. දෙවියෙකුගේ හරි ආශිර්වාදයක් ලබන්න නම් ඒ පුද්ගලයා මිනිසෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍රය වඳිනවලු සිල්වත් මිනිසයාට. එහෙනම් එතනින් මෙහා ඉන්න කවුරු ගැන කතාවක්ද? මේ ලෝකෙ ඔක්කොම ආගම් උගන්වන්නේ ඔබ කාටවත් වඳින්න එපා, දෙවියන්ට විතරයි ඔබට වඳින්න පුළුවන්. බුදුහාමුදුරුව උගන්වන්නේ ඔබ කාටවත් වඳින්න එපා, මොන දෙවියෙකුටවත් වඳින්න එපා, වඳින්න ඔබේ අම්මයි තාත්තයි දෙන්නට. ඒගොල්ල තමයි බ්‍රහ්මයෝ. බුදුහාමුදුරුව උගන්වන්නේ පින්වත් ඔබට වෙන කිසි පිහිටක් නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ ඔබට ඔබේ පිහිටයි. අනිත් අයගෙන් ඔබ සකස් වෙනකොට අනිත් කෙනෙකුගේ ආශිර්වාදයක් ලැබේවි. ඔබට පිහිටක් වුණා නම් වෙන කවුරුත් නැහැ. ඔබේ අම්මයි තාත්තයි විතරයි පිහිට වෙලා තියෙන්නේ. බලන්න ඒ ඇත්ත දිහා. අම්මා තාත්තා ගැන බලන්නේ සමහරක් අද නම් සායි බාබාගේ උපන්දිනයට එහෙ. සමහරක් අද අවුරුදු පතා කතරගම දුවනවා. ඉදර ඉන්න අම්මයි තාත්තයි බ්‍රහ්ම දෙන්න බලාගන්න අම්මයි තාත්තයි දිහා පොඩ්ඩක්. ඒ අම්මා තාත්තා දෙන්නට උපස්ථාන කරන්න ගිහිල්ලා ඉන්නත් සිල්වත් අම්මෙකුට තාත්තෙකුට සිල්වත් දරුවෙක් උපස්ථාන කරනවා නම් ඒ දරුවාට මේ ආත්ම භාවයේදීම එහි ආනිසංස ලැබෙනවා. ඒකයි කිව්වේ ආහු නෙය්‍යාච පුත්තානම් කියලා. අම්මගේ තාත්තගේ ගුණවානන්ට ගිහිල්ලා මේ තත්ත්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි මේ කොහෙද යන්නේ? ඉන්නත් මෙන්න මේ ටික මම විනාඩියකින් කියලා මේ ධර්ම දේශනාව අවසන් කරනවා. අපි දෙවියෝ යදිනවා. අපේ දෙවියෝ සක්‍රදේවේන්ද්‍රය. අපේ දෙවිය සතරවරම් දෙවිවරු. ඔය කවුරක්වත් ඒ ඇත්තන්ට පුද පූජා තියනවද? තියනවද? නෑ. එහෙනම් ඔය ඇත්තන්ට වැරදිලා තියෙන බව පේනව නේද කොහේ හරි? Hindu දේවාලෙට ගියත් ලංකාවේ, Hindu දේවාලෙට ගියත් ඉන්දියාවේ, ලංකාවේ අපි ගියත් එහෙම ලංකාවේ දේවාලෙට පන්සලේ මේ තුනේම ඉන්න එකම විශ්ව දෙවියෝයි. මොන විශ්ව දෙවියද? කෝවි දෙවිය පන්සල් ආවද? පන්සලේ දෙවිය කෝවිල් ගියාද? ඔයත් තීරණය කරගන්න. විශ්ව බලන්න මේ ලෝකේ තියෙන බුද්ධ ආගම එක දර්ශනයක්, Hindu ආගම තව ආගමක්, මුස්ලිම් ආගම තව ආගමක්, ක්‍රිස්තියානි ආගම තව ආගමක්. අපි කෑ ගහනවා ලොකුවට මෙන්න ක්‍රිස්තියානි වෙනවා කියලා. කෑ ගහනවා ලොකුවට මෙන්න මුස්ලිම් වෙනවා කියලා. ඇයි කෑ ගහන්නේ මෙන්න Hindu වෙනවා කියලා? ඇයි බෞද්ධ කෑ ගහන්නේ නැත්තේ හින්දු වෙනවා කියලා මම තව ප්‍රශ්නයක් අහනවා. අපේ උගතුන් පොත්පත් ලියනවා ලෝකෙට, පොත්පත් ලියනවා ලෝකෙට, බෞද්ධ ලෝකයට ඉංග්‍රීසියෙන් පොත් ලියනවා. උගතුන්ට ලියන්නේ ඇයි? ඔය අපි ලංකාවේ හොඳ බෞද්ධයෝ ඉන්නේ, ඔය පොත්පත්වල ඇයි ලියන්නේ නැත්තේ? මේ බුද්ධාගමට මෙහෙම දේව සංකල්පයකුත් තියෙනවා, මෙහෙම යැදීමකින් ඔයත්තන්ට ශාන්තියක් කරගන්නත් පුළුවන් කියලා ඇයි ඒ පොත්පත්වල ලියන්නේ නැත්තේ? තියෙනවද එකපතක ඉංග්‍රීසියෙන් ලියන එකපතක විෂ්ණු දෙවිය ගැන ලියලා තියෙනවද? කතරගම දෙවිය ලියලා තියෙනවද? ලක්ෂ්මී ගැන ලියලා තියෙනවද? යදින වල දෙවියෙක් හරි ගැන ලියලා තියෙනවද? ඇයි ලියන්නේ නැත්තේ? අපි දන්නවා බුද්ධාගමට එකඟ නැහැ කියලා. අපි දන්නවා ලෝකයාට ඒක දුන්නොත් අපි සමච්චලයට ලක් වෙනවා කියලා. අද අපි කරන්නේ මේවෙන් බඩ වඩා ගැනීමක් අරන්ට වෙන එකක් නෙමෙයි. අන්තිමට වෙන්නේ අපේ බුද්ධාගම මුළු ලංකා පොළොවේම අතුගෑවිලා යනවා කියන එකයි. අදත් බෞද්ධ නාමයෙන් සිටියට බලන්න පන්සිල් රැකිනත් කී දෙනෙක් ඉන්නවද කියලා. මම දන්නවා මෙතන අත උස්සන්න කිව්වොත් එහෙම මං හිතන්නේ 5%ක් හොයා ගන්න පුළුවන් කියලා පන්සිල් රැකින අය. කියලාද අපේ රට බුද්ධාගමයි කියලා? ලෝකයේ මත්පැන් බීලා ඉහළම ආදායම් ලබපු රට, ඉහළම ප්‍රතිශතයක් වශයෙන් මත්පැන් බොන රට කොහෙද? ලංකාව. කියනවාද ලංකාව බෞද්ධ රටක් කියලා? බෞද්ධ රටක මෙහෙම ලෝකයේ මත්පැනින් කොහොමද බෞද්ධ රටක් මේ වාර්තා තියන්නේ? මේක බෞද්ධ රටක්ද? ඒක අදත් බෞද්ධයෝ නැහැ අපේ රටේ කියලා දැනගන්නට. බෞද්ධයා කියන්නේ ලේබල් ගහපු ගත්තේ කියලා කියන්නේ, බෞද්ධයා කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරන කෙනෙක්. ත්‍රිමාත්මි දැන් මේ කාරණා විවසිල්ලෙන් හිතන මම මේ විශාල දේශනයක් බොහොම කෙටි කළා මේ කිව්වේ. ඒක නිසා පැය 3ක දේශනයක් මම මේ ඉතාම කෙටි කළා කිව්වේ. කින්ද පොඩ්ඩක් මේක තව විග්‍රහ කළා යැත්ත තීරණය කරගන්න. තීරණය කරගෙන අද අපි යම් කිසි මිත්‍යා ප්‍රතිපදාවක් ඉන්නවා නම් වහාම ওই මිත්‍යා ප්‍රතිපදාවෙන් අයින් වෙලා හොඳට විස්තරිතයෙන් ඈත් වෙ තුචරිතය වඩන පිරිසක් වෙන්න ලෑස්ති වෙන්න, කර්ම කර්මඵලයේ කෙරෙහි තමන්ගේ විශ්වාසය තියන්න, අර කියපු දස ආකාරයෙන් දෘෂ්ටි වලට එල්ලෙන්න ලෑස්ති වෙන්න එපා. කුසල් අකුසල් දෙක ගැන හිතලා ඒ අනුව තීරණය කරන්න, අගුණ දුරල කඳුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්නට. හැම දිනාටම තෙරුවන් සරමින් සියලු යහපත සැලසේවා, ශාන්තියම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. එත්තාවතා සර්මහිහි සම්බදන් පුණ්‍ය සම්පදන් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඥාතින්ට පින්දුනි ගන්නේ ඥාති නං හෝතු සුඛිතාං ඥාතියෝ, ඉදන්නේ ඥාති නං හෝතු සුඛිතාං ඥාතියෝ, ඉදන්නේ ඥාති නං හෝතු සුඛිතාං ඥාතියෝ. සර්වාකාරයෙන් දස්තර ගත්තා වන්නේ සකල දුකින් සතුටින් අවසාන දිනාතුන් දෙලේ යහපත පිණිස වේවා, උතුම්ම නිර්වාණ සේ පිණිස මේ කුසල හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.